නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉමස්සේවකෝ ඒතං ආනන්ද අරියස්ස අට්ඨංගිකස්ස මග්ගස්ස අදිවචනං බ්‍රහ්මයානං ඉතිපි ධම්මයානං ඉතිපි අනුත්තරෝ සංගාම විජයෝ ඉතිපීති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි ඉරිදා ධර්ම දේශනාව සඳහා මේ දිනවල මාතෘකාව සපයාගත්තේ මග්ග සංයුත්තේ එන බ්‍රාහ්මණ සූත්‍රයෙන්. මග්ග සංයුත්තේ කියවහම සංයුත්ත නිකායේ එක කොටසක් වශයෙන් හඳුනගන්න පුළුවන්. විශේෂයෙන්ම අරෂ්ඨාංග මාර්ගය ගැන විස්තර වෙන දේශනාවන්, නැත්තම් සූත්‍ර දේශනාවන් අන්තර්ගත වෙන කොටස. එතකොට ඒ කොටසේ එන බ්‍රාහ්මණ සූත්‍රය තමයි අපි මූලික කරගෙන මේ අරෂ්ඨාංග මාර්ගයේ මූලික කරගත්ත ධර්ම දේශනා මාලාවක් විදිහට දැන් ඉදිරියට කරගෙන යන්නේ. ඉතින් එතකොට ඒකට සිදු වුණේ ඇත්තටම ඒ ධර්ම දේශනාව පවත්වන්න මූලික වුණේ ආනන්ද සාමීන් වහන්සේ ලැබපු අත්දැකීමක්. එක්තරා අවස්ථාවකදී ආනන්ද සාමීන් වහන්සේ පිණ්ඩපාත වැඩම කරනවා සැවැත්නුවර නගර මැද්දේ. එතකොට ඒ හරහා යනවා ජානුස්සෝනි කියලා බ්‍රාහ්මණෙක්. මෙතන විශේෂත්වය තමයි එතුමා පැළඳගෙන සිටින්නේ සියල්ල සුදු පාට වස්ත්‍ර. ඇඳගෙන ඉන්නේ සුදු පාට වස්ත්‍ර. ඊළඟට ගමන් කරන අශ්වරථේ යොදලා තියෙන්නේ සුදු පාට අශ්වයින්. ඒ වගේමයි අශ්වරථේ රෝද සුදු පාටයි, වහල සුදු පාටයි, අශ්වරථේ සැකිල්ල සුදු පාටයි. ඒ තියා ඒකේ ගමන් කරන එය මෙහෙවන මේ රථාචාර්යා පාවිච්චි කරන කෝටුව පවා සුදු පාටයි. ඉතින් මේ සියල්ලම සුදු පාට වෙච්ච, ශ්වේත වර්ණයෙන් සමන්විත වෙච්ච මේ අශ්ව රථයෙන් ඒ නගරය හරහා ගමන් කරන මේ ජානුස්සෝනි බ්‍රාහ්මණයාව දකින ඒ නගරවාසීන් මවිතේ පළ කරනවා. ඒ අයගේ ප්‍රසාදයට මවිතයත් විශ්මයත් පළ කරනවා. ඉතින් ඒ අය මේක හඳුන්වනවා දිව්‍ය යානාවක්, බ්‍රහ්ම යානාවක් වශයෙන්. ඉතින් මේක දකිනවා ආනන්ද සාමීන් වහන්සේ. පිණ්ඩපාතයෙන් පස්සේ ආනන්ද සාමීන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයට වැඩම කළාට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් සුදුසු වෙලාවක් බලලා ඉල්ලීමක් කරනවා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස මේ බඳු දර්ශනයක් මම අද දැක්කා. බැරිද අපිට මේ වගේ ආශ්චර්යමත් ධානාවක් ධර්ම විනය දෙක තුලින් මතු කරලා පෙන්වන්න කියලා මෙන්න මේ විදිහ ආරාධනාවක් කරනවා. අන්න ඒ අවස්ථාවේදී තමයි බුදුරජාණන් වහන්සේ එසේ කළ හැකි කියලා සඳහන් කරමින් මේ විදිහට මේ බ්‍රාහ්මණ සූත්‍රය වශයෙන් පසු කාලිනෝනේ නම් කරපු මෙන්න මේ සූත්‍ර දේශනාව සඳහන් කරන්නේ. ඉමස්සේවකෝ ඒතං ආනන්ද අරියස්ස අට්ඨංගිකස්ස මග්ගස්ස ආදිවචනං. ආනන්ද, මේ ආරෂ්ඨාංග මාර්ගයට කියන සමාන පදයක් තමයි බ්‍රහ්මයානං ඉතිපි. බ්‍රහ්මයානාව කියලා කියන්නේ. ධම්මයානං ඉතිපි. ධර්මයානාව කියලා කියන්නේ. අනුත්තරෝ සංගාම විජයෝ ඉතිපි. මේ කෙලෙස් මාර්ග මාර පරාජය කරන්න භාවිතා වෙන අනුත්තර වූ යානාවක් වශයෙන් තමයි මේ ආරෂ්ඨාංග මාර්ගය හඳුන්වන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ ඉතාම වටිනා ධර්මයක් එතෙන්දී දේශනා කරනවා. ඉතින් මේ දේශනාවේ අනුව අපිට තේරෙනවා එතකොට මේ බ්‍රහ්ම යානාවක් වශයෙන්, දිව්‍ය යානාවක් වශයෙන්, ධර්ම යානාවක් වශයෙන්, ඒ වගේම මේ කෙලෙස් සටන සඳහා මෙහෙයවන අනුත්තර වූ සංග්‍රාම විජයක් සඳහා අරගෙන යන ඒ අනුත්තර වූ යානාවක් වශයෙන් මේ ආරෂ්ඨාංග මාර්ගය භාගතුන් වහන්සේ විසින් විස්තර කරලා තියෙනවා. එතකොට මේ ආරෂ්ඨාංග මාර්ගය මූලික කරගෙන දැන් අපි දේශනා මාලාවක් පියවරෙන් පියවර පවත්වගෙන එනවා. ඉතින් මේ ආරෂ්ඨාංග මාර්ගය මේ පිංගුතුන් දන්නවා කොටස් තුනකට, නැත්නම් ශික්ෂා තුනකට වෙන් කරලා පෙන්නනවා. සීල ශික්ෂාව, ප්‍රඥා මුලින්ම එනවා, ප්‍රඥා ශික්ෂාව, ඊළඟට සීල ශික්ෂාව, ඊළඟට සමාධි ශික්ෂාව. ප්‍රඥා ශික්ෂාවට සම්මා දිට්ඨි, සම්මා සංකප්ප කියන අංග දෙකක්, ඊළඟට සීල ශික්ෂාවට සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන අංග තුනත්, ඊළඟට සමාධි ශික්ෂාවට සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන අංග තුනත් අන්තර්ගත කළා, මේ විස්තර කරලා තියෙනවා. ඉතින් අපි මේ වෙනකොට සීල ශික්ෂාව අවසන් කළා, ප්‍රඥා ශික්ෂාව අවසන් කළා, ඒවා ගැන සාකච්ඡා කළා. දැන් අපි ගත කරන්නේ සමාධි ශික්ෂාවේ. සමාධි ශික්ෂාවෙත් අන්තිම අංගයට තමයි අද අපි එළඹිලා තියෙන්නේ. ඒ තමයි සම්මා සමාධි. දැන් එතකොට සම්මා සමාධි කියන එක අපි පොඩ්ඩක් විග්‍රහ කරලා බලනකොට දැන් සාමාන්‍යයෙන් අපි භාවනාවක් ගැන කතා කරනකොට හුඟක් වෙලාවට සමාධිය තමයි මූලික කරගන්නේ. නමුත් ඒක එහෙම්ම විය යුතු නැහැ. මොකද මේ දහම ප්‍රගුණ කරද්දී විවිධ අන්දමින් භාගතුන් වහන්සේ මේ වඩන මාර්ගය විස්තර කරලා තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් ගැන විස්තර කරන භාගතුන් වහන්සේ මුලින්ම සතර සතිපට්ඨාන ධර්මයන් දේශනා කරනවා. ඊළඟට සතර සම්‍යප්ප්‍රධාන වීරය, සතර ඉද්ධීපාද ධර්මයන්, පංච ඉන්ද්‍රිය ධර්මයන්, පංච බල ධර්මයන්, බොජ්ජංග ධර්මයන්, සත්ත බොජ්ජංග ධර්මයන්, ආරෂ්ඨාංග මාර්ගය කියලා මේ විදිහට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයක් භාගතුන් වහන්සේ විස්තර කරනවා. ඒ නිසා හුඟක් දෙනෙක් භාවනා කරන්න ගියාම ඒ තරම්ම මේවා ගැන සැලකිල්ලක් දක්වන්නේ නැහැ. වාඩි වෙලා හිතේ ඒකාග්‍රතාවයක් ඇති කර ගැනීම තමයි ඒ අයගේ මූලික අභිලාෂය වෙන්නේ. යම්කිසි සමාධි සෝයක් අත්දකින්න එක මෙලෝ වශයෙන් ලබන්න පුළුවන් යම්කිසි කායික මානසික සෝයක් අත්දැකීම තමයි හුඟක් දෙනෙක් මූලික කරගෙන භාවනා කරන්නේ. ඒ නිසා අපිට කියන්න පුළුවන් සමාධිය මූලික කරගත්ත නැඹුරුවක් භාවනා කරන පිරිස අතර තියෙනවා. නමුත් ඒක නෙමෙයි ඇත්තම විය යුත්තේ මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන භාවනා මාර්ගයේ. ඇත්තම පැති කීපයක් ඔස්සේ ඇත්තම ඒ කුසලතාවයන් වර්ධනය කිරීම යෙදিলা තියෙනවා. සතර සතිපට්ඨාන ධර්මයන් ගත්තොත් සතියට තමයි මූලිකත්වය දීලා තියෙන්නේ. එළඹ සිට සිහිය. එතකොට තෝරාගත් කය වේදනාවන් ඊළඟ හිතේන සිතුවිලි ස්වභාවයන් චිත්ත ස්වභාවයන් වගේ විවිධාකාර ධර්මතාවයන් මුල් කරගෙන බොහෝම ගැඹුරකට සතිමත් භාවය දිනු කිරීම සෑහෙන අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් මේ සතිමත් භාවයට තවත් අත්වලක් වීරයෙන් සපේනවා. ඊට පස්සේ එහෙම කරගෙන යනකොට ඔන්න හිතේ ඒකාග්‍රතාවය හොඳට දිනු වෙන්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ එතන සතියෙන් නතර නොවි ඒකට සම්පජඤ්ඤය එකතු කරගෙන ප්‍රඥාව අපි ලං කරගන්නවා. එතකොට මේ විදිහට එකාතකින් බැලුවාම බොහෝම ක්‍රමානුකූල ප්‍රතිපදාවක්, ඒ වගේම මේ දියුණු වෙන කුසලතාවයන් ඕනොවුන්ට උපකාර කරගෙන වඩන ප්‍රතිපදාවක්, වැඩෙන ප්‍රතිපදාවක්, ඒ අනුව අපි ක්‍රමානුකූලව ඉස්සරහට යා යුතු ප්‍රතිපදාවක් පරිස්සමෙන් අපි කරන භාවනාව විමසා බලමින් යා යුතු ගමනක් මෙතන විස්තර වෙනවා. දැන් හුඟක් වෙලාවට සමාධියම මූලික කරගෙන වඩන භාවනාවකදී අපිට එහෙම එකක් නැහැ. අපි අනිත් කටයුතු කරද්දී අපි සම්පූර්ණයෙන් අසහියෙන් ගත කළා. ඉඳගෙන කටයුතු ඉඳගෙන භවනා කරන වෙලාවදී විතරක් හිත එකඟ කරගන්න සෑහෙන වෑයමක් දරනවා. ඉතින් මේක ඒ තරම්ම සාර්ථක ක්‍රමයක් නෙමෙයි. සමහර වෙලාවට සමාධිය විතරක් උත්සන්න වෙලා අනිකුත් දේවල් ගැන කිසිම සැලකිල්ලක් නොදැක්වීම නිසා හිත වෙන වෙන පැතිවලට යන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා මෙතෙන්දී ටිකක් පරිස්සමේ විශේෂයෙන්ම සමාධිය ගැන කතා කරන්න තියෙන නිසා අපි පරිස්සමේ මේ කටයුත්ත ගැන සාකච්ඡා කළ යුතුයි. එහෙම නැත්නම් සමාධියේ මූලික වෙච්ච ගතියක් හර සම්ප්‍රදායන සම්ප්‍රදායික වශයෙන් ඒ සමාධිය මූලික කරගත්ත මාවතක් අපි අරගත්ත වෙනවා. නමුත් නැවතත් මම මතක් කරන්නේ ඒක නෙමෙයි විය යුත්තේ සතිය, සමාධිය, ප්‍රඥාව, වීරය, ශ්‍රද්ධාව කියන මෙන්න මේ ඉන්ද්‍රිය ධර්මයන්. ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියලා ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ඒ ඉන්ද්‍රිය ධර්මයන්, බල ධර්මයන්, බොජ්ජංග ධර්මයන්, අරහෂ්ඨාංග මාර්ගය කියලා විතර පැති කීපයකින් තමයි මේ මුළු ප්‍රතිපදාව ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ විවිධ පැති ගැන අපි ටිකක් අවධානය යොමු කළ යුතුයි. ඇතරම් මේ ධර්මදේශනා මාලාවේ අරමුණ වෙන්නේ ඒකයි. අපි මේ එකක් විතරක් මූලික කරලා හරියන්නේ නැහැ. තවත් කරුණු රාශියක් හොඳට මේ ගමනට අත්ලක් සපයන්න අවශ්‍යයි. දැන් සම්මා සමාධි කියන එක අර්ථයක් වන්න ගත්තොත් ඒකේ කෙටි අර්ථ දැක්වීමක් අපිට හම්බ වෙනවා මජ්ක්‍ධිම නිකායේ සච්ච විභංග සූත්‍රයේ. එතෙන්දී කතමාචාවසෝ සම්මා සමාධි කියලා කුමක්ද ඇවැත්නි සම්මා සමාධිය කියන්නේ කියලා සරියුත් සාරිපුත්ත මහරහතන් වහන්සේ විස්තරයක් කරනවා. ඉතින් එතෙන්දී එන විස්තරය සමාධියේ එක පැත්තක් විස්තර කරනවා. ඒ කියන්නේ සමත සමාධි හතර ගැන නැත්නම් ප්‍රථම ධානය, ဒုတိය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය කියන ඒ රූපාවචර ධ්‍යාන හතර මූලික කරගෙන තමයි මේ සච්ච විභංග සූත්‍රයේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ විස්තර කරලා තියෙන්නේ. ඊළඟට තවත් අපිට හම්බ වෙනවා අසංකත සංයුක්තයේදී. විශේෂයෙන්ම නිවන මූලික කරගත්ත දේශනා මාලාවක් අන්තර්ගත වෙන අසංකත සංයුක්තයේ සංයුක්තනිකායේ සම්මා සමාධි සූත්‍රය කියලා සූත්‍රයක් අන්තර්ගත වෙනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ කතමෝච භික්කවේ අසංකත ගාමි මග්ගෝ පිමෙක්ද මහණෙනි, මේ අසංඛතේ මූනික කරගත්ත, අසංඛතේ එල්ල කරගත්ත මාර්ගය කුමක්ද? ඒ කියන්නේ නිර්වාණ ප්‍රතිපදා මාර්ගය කුමක්ද කියලා විමසලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඉද භික්කවේ භික්ඛු සම්මා සමාධින් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං ඔස්සග්ග පරිණාමී. අයං උච්චති භික්කවේ අසංගත ගාමිනී මග්ගෝ. අසංගත ගාමී මග්ගෝ. කියලා ඒතකොට බුදුරජාණන් වහන්සේ තවත් දෘෂ්ටි කෝණයකින් මේ සම්මා සමාධිය විස්තර කරලා තියෙනවා. ඊට පස්සේ තවත් අපිට හම්බ වෙනවා අංගුත්තර නිකායේ චතුත්ක නිපාතයේ සමාධි භාවනා සූත්‍රය. මෙන්න මේ සමාධි භාවනා සූත්‍රය මට හිතෙනවා අපිට හොඳ අත්ලක් සපයනවා, මඟ පෙන්වීමක් සපයනවා. හොඳට මේ සමාධිය ගැන පුළුල් අවබෝධයක් ඇති කරගන්න. ඒතකොට එතෙන්දී භාග්‍යවතුන් වහන්සේ විස්තර කරනවා චතස්සෝ ඉමා භික්කවේ සමාධි භාවනා. කතමා චතස්සෝ, මහණෙනි, සමාධි භාවනාව නැත්නම් ඒකාග්‍රතාවය දියුණු කරන භාවනාව හතර ආකාරයක් වෙනවා. හතර ආකාරයක් ගන්න. කතමා චතස්සෝ. මේ හතර ආකාරය කුමක්ද කියලා භාග්‍යවතුන් වහන්සේ බොහෝම පිළිවෙලට අපිට කියලා දීලා තියෙනවා. මේ සමාධියේ තියෙන ගති ලක්ෂණ, සමාධියේ තියෙන පැති, එය මේ වෙනකොට යොමු වෙලා තියෙන විවිධ පැති ගැන භාග්‍යවතුන් වහන්සේ අවබෝධයක් දෙනවා. ඉතින් එතෙන් දිනනවා අත්ති භික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ditta ධම්ම සුඛ විහාරාය සංවත්තති. එක්තරා අන්දමක සමාධි භාවනාවක් තියෙනවා. ඒ සමාධි භාවනාව දියුණු කරගෙන යනකොට මෙලෝ වශයෙන් කායික මානසික සුවයක් ලැබෙනවා. එයවිල එක පැත්තක්. අත්ති භික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ඥාන දස්සන පටිලාභාය සංවත්තති. තවත් තියෙනවා සමාධි භාවනා මාර්ගයක්. ඒක දියුණු කරාම, දියුණු කරගෙන යනකොට ඒ තුලින් විශේෂයෙන්ම අභිඥා ලබා ගැනීමේ, එහෙම නැත්නම් දිබ්බ චක්කු කියන ඒ අභිඥාව ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා කියලා ඔන්න තවත් සමාධියේ පැත්තක්, සමාධි භාවනාවක පැත්තක් විස්තර කරනවා. ඊළඟට තුන්වෙනුව භාග්‍යවතුන් වහන්සේ කියලා දෙනවා අත්ති භික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා සති සම්පජඤ්ඤාය සංවත්තති. තවත් සමාධි භාවනාවක් භාග්‍යවතුන් වහන්සේ කියලා දෙනවා. මෙන්න මෙහෙමත් එකක් තියෙනවා. කුමක්ද? ඒ සමාධි භාවනාව දිනු කරාම සති සම්පජඤ්ඤේ දිනුනොයි. සති සම්පජඤ්ඤේ මූලික කරගෙන ඉස්සරහට යන්න පුළුවන් ගතියක් ඒ සමාධි භාවනාවේ තියෙනවා. ඊට පස්සේ සතරවෙනුව භාග්‍යවතුන් වහන්සේ කියලා දෙනවා අත්ති භික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ආසවානං khayaaya සංවත්තති. තවත් සමාධි භාවනාවක් තියෙනවා. ඒ සමාධි භාවනාව දිනු කරාම ආශ්‍රවයන් ඡය කරන්න හැකියාව ලැබෙනවා. එතකොට අපිට තේරෙනවා මේ සම්මා සමාධිය කියලා කිව්වහම, එතකොට එහෙනම් පුළුල් පැති හතරක් ඔස්සේ අපි දැනගන්න එක වටිනවා. එකක් විතරක් අපි කතා කරලා කතා කරොත් එහෙම අපි හිතනවා මේ කතා කරන්නේ එක්කෝ අර සත්‍ය විභංග සූත්‍රයේ ආංශිකව විස්තර කරලා තියෙන ඒ ධ්‍යාන හතර උපදවා ගැනීම ගැන තමයි මේ සමාධිය කියලා කියන්නේ, එහෙම නැත්නම් සම්මා සමාධිය කියලා කියන්නේ කියලා අපිට එහෙම යම්කිසි එක්තරා අන්දමකින් පටු දෘෂ්ටි කෝණයකින් බලන්න ඉඩ තියෙනවා. නමුත් තවත් ඇතැම් සූත්‍ර දේශනා හොඳට විමසලා බලද්දී තමයි මේ භාගතුන් වහන්සේ කොයිතරම්නම් පුළුල් අන්දමින් මේ සමාධියක දියුණු කිරීම, ඒවේ ක්‍රමානුකූල වර්ධනය, ඒ එල්ලය ඔස්සේ නැත්නම් ඒ පරමාර්ථයේ ඒ අරමුණ ඔස්සේ මේ සමාධිය යොමු කිරීම ගැන බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා. දැන් අපි ටිකක් සරලව මේ කටයුත්ත ගැන කතා කරන්න පිවිසුනොත්, අපි හිතමු යම්සි කෙනෙක් ආනාපාන සතිය භාවනාව වඩනවා. රුක්මුලකට ගිහිල්ලා, ආරණ්‍යයකට ගිහිල්ලා, ශුන්‍යාගාරයකට ගිහිල්ලා, හොඳට පළඟක් බඳලා වාඩි වෙලා, හිස කෙලින් තියාගෙන, අත් දෙක හොඳින් තියාගෙන, පහසුවෙන් තියාගෙන, එරමිනිය ගොතාගෙන, මේ විදිහට එයා භාවනාවක් වඩන්න සූදානම් වෙනවා. ඉතින් එතකොට එයා ටිකක් සද්ද අඩු පරිසරයක් තෝරගන්නවා. ඊට වටපිට බොහොම පිරිසුදුව තියාගන්නවා. ඒ වගේමයි හිතේ උද්‍යෝගයක්, ඒකාග්‍රතාවයක් ඇති කරගන්න උත්සාහන්ත වෙනවා. ඉතින් මේ විදිහට එයා භාවනාවට පිවිසෙනවා. ඉතින් මේ සමාධියක් වඩන්න හැබැයි ඒක පාටම බෑ. එතෙන්දී සතිය මූලික කරගෙන තමයි යන්න තියෙන්නේ. සිහිය දියුණු වෙනකොට සමාධිය හැදෙනවා. සමාධිය කියලා කියන්නේ අතුරුඵලයක් කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් සමාධිය කියලා කියන්නේ ප්‍රතිඵලයක් කියලා කියන්න පුළුවන්. අතුරුඵලයක් කියනට වඩා ප්‍රතිඵලයක් කියලා කියන්න පුළුවන් සමාධිය කියලා කියන්නේ. අපිට සමාධිය වඩා ගන්න පුළුවන් වෙන්නේ සතිය වැඩිීමේ යම්කිසි මට්ටමකට ආවට පස්සේ. සතිය හොඳට වර්ධනය වෙච්ච මට්ටමකදී ඔන්න නිවැරදි සමාධියක් ගොඩනැගීගෙන එනවා. දැන් සමහර වෙලාවට වෙන්නේ මුලදී ටිකක් සතිය වඩලා ඊළඟට සමාධියට පිවිසෙනවා. ඊට පස්සේ අපි සතිය අමතක කරලා සමාධියම මූලික කරගෙන වාඩි වුණ ගමන් ඉක්මනටම සමාධියට යන්න උත්සාහන්ත වෙනවා. එතකොට මොකද වෙන්නේ? සතිය සම්පූර්ණයෙන්ම යට වෙනවා. සමාධිය ඉස්සරහට එනවා. අපි සමාධිය තුල নিমগ্ন වෙලා සමාධිය තුල මොකද්දෝ එකක් බවට පත් වෙලා අතරමං වෙලා සමාධිය තුල ඉන්න ගතියක් තියෙනවා. ඉන්න ස්වභාවයක් තියෙනවා. එතකොට ඉතින් වාඩි වෙච්ච ගමන්ම මේකට යන්නත් පුළුවන්. ඉතින් මෙතනදී ඇත්තටම මේ ක්‍රමානුකූල බව අපි අතහරිනවා. ඒක නෙමෙයි වියුත්තේ. ඒක නෙමෙයි නිවැරදි. අපි මේ කලින් මම මතක් කළා වගේ මේ ඉන්ද්‍රිය ධර්මයන් ගැන එක්තරා අන්දමකින් අපි තුල යම් පසුබිමේ අවබෝධයක් තියෙනවා. ඒ අවබෝධය සහිතව තමයි මේ කාරණාව මේ භාවනාව ඉස්සරහට අරගෙන යන්න තියෙන්නේ. එහෙම නැත්නම් ඇතම් කෙනෙක් මේ සමාධිය මූලික කරගෙන භාවනා කරන්න ගිහිල්ලා ඒ සමාධිය ඔස්සේ යන්න ගිහිල්ලා ඇතම් වෙලාවට තමන්ගේ භාවනාව හරහා යම් යම් විකෘති වීම වලට පවා ලක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසායි මම මේ නැවත නැවතත් මතක් කරන්නේ අනතුරු අඟවන්නේ අපි විශේෂයෙන්ම සමාධියක් දිනු කරද්දී පරිස්සමෙන් වැඩි යුතු වෙනවා. දැන් ආනාපාන සතිය හරහා ඒකාග්‍රතාවයක් දිනු කරද්දී එක්තරා අන්දමකින් ඒ ඒකාග්‍රතාවය ඒ හැදෙන යම් යම් සමාධි ලක්ෂණ සමාධි අංග විශේෂයෙන්ම නීවරණ පහට ප්‍රතිපක්ෂ වෙනවා. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් නම් අපේ හිතේ නීවරණ තමයි රජ කරන්නේ. නීවරණ පහක් ප්‍රධාන වශයෙන් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා කාමච්ඡන්ද නීවරණය. අපේ හිත නිතරම කම් සැප හොයන්න තමයි දුවන්නේ. ඒවා ගැන තමයි හිතන්නේ. රූප බලන්න, සද්ද අහන්න, ගඳ සුවඳ විඳින්න, රස බලන්න, ස්පර්ශයන් ලබන්න. ඉතින් මේ විදිහට පංචකාමයන් ඔස්සේ යන ගතියක් තමයි අපේ හිතේ තියෙන්නේ. රූප බලලා එපා වුණොත් සද්ද අහන්න යනවා. සද්ද අහලා ඇති වුණොත් ආයි රූප බලන්න යනවා. ඒක ඇති වුණොත් ඔන්න ආයි රස විඳින්න යනවා. එහෙම නැත්නම් සුවඳක් ආග්‍රහණය කරන්න යනවා. එහෙමත් නැත්නම් යම් සුබ ස්පර්ශයක් ලබන්න, සැපදායි ස්පර්ශයක් ලබන්න යනවා. ඉතින් මේ අංග පහේ පංචකාමයන්ගේම ඇලී ගැලී වාසය කිරීමක් තමයි අපේ හිත සාමාන්‍යයෙන් කරන්නේ. ඔය ඇලී ගැලී පංචකාමයන්ගෙන් ඉන්න මේ හිත, ඒ තියෙන කාමච්ඡන්දයට තියෙන නැඹුරුව අයින් කළා ගන්න නම් හිතේ ඒකාග්‍රතාවය අත්‍යවශ්‍යයි. හිතක යම් අවස්ථාවක යම් කාල පරිච්ඡේදයක් තුල ඒකාග්‍රතාවයක් හොඳට තියෙනවා නම්, සමාධියක් හොඳට තියෙනවා නම්, ඒකාග්‍රතාවය වැඩිලා තියෙනවා නම්, අන්න ඒ ඒකාග්‍රතාවය මේ කාමච්ඡන්දය කියලා කියන්නේ විවිධත්වයේ කරා යන ගතිය, විවිධත්වයේ හොයන ගතිය වළක්වනවා. එහෙමනම් කාමච්ඡන්දයට ප්‍රතිපක්ෂයි ඒකාග්‍රතාවය. ඊට පස්සේ අපේ හිතේ තීන මිද්ද ඇතම් වෙලාවට ඇති වෙනවා. සමහර ලාවට භවනා කරන්න ගියාමත් ඔන්න ඔළුව කඩන් වැටෙනවා. නිදිබර ගතියක් එනවා, හොතෑනි ගතියක් එනවා, කම්මැලි ගතියක් එනවා, නිින්ද යනවා. මේ විතර තීන මිද්දේ හිතේ තියෙනවා. ඉතින් එතකොට මේ තීන මිද්දයත් එහෙනම් අපි අපේ භවනාව හරහා දුරු කරගන්න අවශ්‍යයි. ඒක භවනාව හරහා තීන මිද්දේ දුරු කරගන්න පුළුවන් වෙන්නේ අපි එක්ක මෙනෙහි කිරීමක් කරනවා. උදාහරණයක් වශයෙන් ආනාපාන සතිය වඩනකොට ආස්වාසයක් අත්දකින්නවා, එතෙන්දී ආස්වාසයක් කියලා මෙනෙහි කරනවා. ප්‍රස්වාසයක් අත්දකින්නවා, ප්‍රස්වාසයක් කියලා මෙනෙහි කරනවා. එහෙම නැත්නම් එකයි කියලා මෙනෙහි කරනවා, නැත්නම් දෙකයි කියලා මෙනෙහි කරනවා. ඉන් කියලා මෙනෙහි කරනවා, අවුට් කියලා මෙනෙහි කරනවා. මේ වගේ මෙනෙහි කිරීමක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපි කරන්නේ එක්තරා අන්දමකින් ඒ කායික ක්‍රියාවලියට හිත හොඳට නැංවීමක්. හිත අත්දකින්නවා මේ අවස්ථාවේදී යම්කිසි කායික ක්‍රියාවලියක්, අපි ඒක ආස්වාසය කියලා කියමු. ඒ ආස්වාසය අත්දකින්නවත් එක්කම අපි ඒක ආස්වාසයක් කියලා හිතත් ඒ වෙතට යොමු කරනවා. ඒක සනාථ කරනවා, ස්ථිර කරනවා. ඊට පස්සේ ඔන්න ප්‍රස්වාසයක් කය සිදු කරනවා, අත්දකින්නවා. අපේ හිතත් ඒ තුලටම නැඹුරු කරලා, එතෙන්ටම අවධානය යොමු කරලා, දැන් මේ අත්දකින්නේ ප්‍රස්වාසයක් කියලා හොඳට ඒක සනාථ කරනවා. ඒතර මේ සුසංයෝගය, ඒ කියන්නේ භෞතික ක්‍රියාවලියයි නැත්නම් කායික ක්‍රියාවලියයි මානසික ක්‍රියාවලියයි හොඳට අත්වැල් බැඳගෙන යන ගතිය. ඒ සුසංයෝගය අපේ ඉදිරි භාවනාවට ලොකු අත්වලක් වෙනවා, රුකුලක් වෙනවා. ඉතින් මේ මෙනෙහි කිරීම නැත්නම් අපි නෝට් කරනවා කියලා කියනවා, ලේබල් කරනවා කියලා කියනවා. ඉතින් මේ කටයුත්ත ආධුනික යෝගාචරයට අතිශය ප්‍රයෝජනවත් වෙනවා. මොකද එයාගේ හිත තාමත් කාමච්ඡන්දයේ ඔස්සේ දුවනවා, ව්‍යාපාදයේ ඔස්සේ දුවනවා, නිදිබර ගති එනවා, සැක පහල කරනවා, ඉස්සර වෙච්ච දේවල් ගැන මතක් වෙනවා, පසුතැවෙනවා, අනාගතයේ වෙන්න තියෙන දේවල් ගැන පසුතැවෙනවා, හිත විසිරිච්ච ස්වභාවයක් තියෙන. ඉතින් බොහොම කරදර ගොඩක් තියෙනවා. නීවරණ වලින් ආකීර්ණ වෙලා ව්‍යාකූල වෙලා තමයි තියෙන්නේ. ඉතින් මේ බඳු හිතකට ලොකු පිටුවලයක් පිටුබලයක් අවශ්‍යයි මේ කතා කරන සමාධි අංග හරහා. එකක් තමයි දැන් අපි කතා කරපු මේ ඒකාග්‍රතාවය පොඩ පොඩ දියුණු කර ගැනීම. ඒ ඒකාග්‍රතාවය වැඩෙන්න වැඩෙන්න හිතේ කාමච්ඡන්දය පොඩ පොඩ අයින් වෙනවා, නැත්නම් යටපත් වෙනවා. ඊට පස්සේ අපි නැවත නැවත අරමුණට හිත නංවන්න නංවන්න අපි තෝරගත්තේ ආස්වාසය. ඒ අරමුණට හිත නංවන. අපි දැන් අත්දකින්න ප්‍රස්වාසය. ප්‍රස්වාසයට අපේ හිත නංවනවා. ඒතර මේ ආස්වාසයක් ගානේ ප්‍රස්වාසයක් ගානේ අපේ හිත නංවන්න නංවන්න අන්න මේ හිතේ විතර්කය කියලා කියන මේ සමාධි අංගය දිනු වෙනවා. අපි තෝරගත්ත අරමුණට හිත නංවනවා. ඒ තෝරගත්ත අරමුණට හිත නංවන්න නංවන්න මේ විතර්ක චෛතසිකය හොඳට වර්ධනය වෙලා එනවා. මේ විතක්ක කියන සමාධි අංගය හොඳට වර්ධනය වෙලා එනවා. ඒතර මේ කටයුත්ත අපි මුලදී මෙනෙහි කිරීමක් සහිතව කළාට මොකද හිත දැන් ටිකක් එකඟ වෙලා ඒකාග්‍ර වෙලා මේ අරමුණේම ඉන්න පටන් ගත්තොත් සතිය දැන් දියුණු වෙලා තියෙනවා නම් හිත එහෙ මෙහෙ දුවන ගතිය සෑහෙන දුරට අඩු වෙලා තියෙනවා නම් දැන් යෝගාවචරය මේ මෙනෙහි කිරීම ටිකක් එක්ක කෙටි කරන්න ඕනේ. එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම නවත්තලා දාලා බලන්න ඕනේ. ඒ කියන්නේ බොහොම සංසුම් මනසකින් නිශ්ශබ්ද වෙච්ච මනසකින් කිසිම මෙනෙහි කිරීමක් රහිත මනසකින් යන්න පුළුවන් දැන් මේ ඉදිරි ගමන. එයා දැන් අරමුණට නැවත නැවත හිත නංවනවා, විතර්කය පවත්වනවා. හැබැයි වචනයක් වශයෙන් ඇතුළත මෙනෙහි කිරීමක් නැහැ. ආස්වාසයක් ප්‍රස්වාසයක් කියලා, එහෙම නැත්නම් පිම්බීමක් හැකිරීමක් කියලා, එහෙම නැත්නම් වම දකුණ කියලා, එහෙම මොකක්වත් මෙනෙහි කිරීමක් කරන්නේ නැතිව බොහෝම සංසුම් මනසකින් නිශ්ශබ්ද මනසකින් ඒ තෝරාගත්ත අරමුණට හිත නංවන්න පුළුවන්ද කියලා උත්සාහන්ත වෙනවා. එතකොට අපිට තේරෙනවා මේ විතර්කයේ පවා එක්තරා මට්ටම් තියෙනවා. මුල්ම අවස්ථාව නෙමෙයි ඊට පස්සේ තියෙන්නේ. ඊට පස්සේ දැන් ඔන්න විතර්කය මේ යෝගාවචරය තේරුම් ගන්නවා. ඒකේ තියෙන ප්‍රයෝජනය තේරුම් ගන්නවා. ඒ නිශ්ශබ්ද මනසකින් ඒ තෝරාගත් අරමුණට නැවත නැවත හිත නංවමින් මේ කටයුත්ත දිගට කරගෙන යනකොට එයාගේ හිතේ තීන මිද්දේ දුර වෙනවා. දැන් එයාට නිින්ද යන්නේ නැහැ. උතෑණි ගතියක් පහළ වෙන්නේ නැහැ, කම්මැලි ගතියක් පහළ වෙන්නේ නැහැ. මොකද හිතට වැඩක් පැවරලා තියෙනවා. ඊළඟ ආස්වාසය යහුසුලුවම පැමිණෙනවා. මේ කය නිකන් ඉන්නේ නැහැ. ඊළඟ ආස්වාසය ජනිත කරනවා. ඒක බලලා ඉවරනකොට ඔන්න ඊළඟ ප්‍රස්වාසය ඇති වෙනවා. ඒක බලලා ඉවරනකොට ඉන්න ඊළඟ ආස්වාසය එනවා. ඉතින් මේ විදිහට අර අතොරක් නැතිව හොඳට පිළිවෙලට ආස්වාසයෙන් ප්‍රස්වාසය, ප්‍රස්වාසයෙන් ආස්වාසය, ආස්වාසයෙන් ප්‍රස්වාසය කියන විදිහට හරියටම අර මල් මාලාවක මල් මිලලා තිනවා වගේ එකක් කරගෙන එකක් එකක් පිටිපස්සේ එකක් එන නිසා මේ හිතට යම් වැඩක් පැවරලා තිනවා. යාර නිකන් ඉන්න විදිහක් නැහැ. ඒතර මෙන්න මේ වැඩේ අපි මුලදී අල්ලලා දෙනවා. එහෙමනම් මෙන්න මේ විතර්කය ඒ වර්තමාන වශයෙන් මේ මොහොතේ ඉදිරිපත් වෙන අරමුණට හිත නැංවීම නිසා හිතේ තියෙන තීන මිද්දේ දුර වෙලා යනවා. ඒ වෙනුවට ඒ මේ විතර්ක චෛතසිකය හොඳට ශක්තිමත් වෙන්න පටන් ගන්නවා. අපිට උමනා අරමුණට හිත නැංවීමේ හැකියාව, ඒ කුසලතාවය හිතේ වර්ධනය වෙන්න පටන් ගන්නවා. දැන් මේක ටික ටික සාර්ථක වෙන්න සාර්ථක වෙන්න අපිට පුළුවන් වෙනවා මේ අරමුණේ හිත හොඳට රඳවන්න. අපි තෝරගත්ත ආස්වාස අරමුණ, ඒ ආස්වාස අරමුණේ හොඳට හිත රඳවනවා. පොඩ්ඩක් දැන් අරමුණ විමසලත් බලනවා. ඒතර මෙන්න මේ අරමුණ තුලම හිත රැඳවීම, ඒ තුලම හිත පදිංචි කරවීම, මේකට අපි කියනවා විචාරය කියලා. එතකොට මේ අරමුණ තුළම හිත රැඳෙනකොට ඒ අරමුණ ගැන කිසි සැකයක් නැහැ. ඒ වගේම හිත වෙන අරමුණ වලට යන්න විදිහකුත් නැහැ. මොකද මේ අරමුණේ තමයි දැන් තහවුරු වෙලා තියෙන්නේ. එතකොට ඒ නිසා ඒ විචාරය තුලින් වෙනත් අරමුණුන් නිසා ඇතිවෙන විචිකිච්ඡාව දුරු කළා දානවා. ඒ විචිකිච්ඡා නිවරණය අයින් වෙලා යනවා. මෙන්න මේ අරමුණ තුළ හොඳට පැලපදියම් වෙලා ඒ අරමුණේ විස්තර බලමින් ඒ අරමුණේ විචාරශීලීව ගතයුතු කටයුතු කිරීම නිසා මේ නීවරණයක් වශයෙන් තියෙන විචිකිච්ඡාව දුර වෙලා යනවා. දැන් ඔන්න විචාරයත් අපි හඳුනාගත්තා. ඊළඟට දැන් මේ කටයුත්ත සාර්ථක වෙන සාර්ථක වෙන දැන් එයාගේ හිතේ යම්සි ප්‍රමෝදයක් පහළ වෙනවා. මොකද මෙතෙක් කාලයක් බොහෝම මුරණ්ඩු වෙච්ච හිතක් එක්ක හිටියේ. වඳුරු මනසක් එක්කයි කාලය ගත කළේ. දැන් හැබැයි හිත ටිකක් මෙල්ල වෙලා. දැන් අපේ උත්සාහය යම් පමණකට සාර්ථක වෙලා. හිත අතන මෙතන දුවන ගතිය අඩු වෙලා. හිතේ මොකක්වත් දැන් සැක සංකා ඇත්තෙත් නැහැ. ඒ වෙනුවට දැන් ඇවිල්ලා තියෙන්නේ බොහොම සංසුන් වෙච්ච ස්වභාවයක්. ඒ නිසා අන්න හිතේ පුංචි සතුටක් මෝදු වෙන්න පටන් ගන්නවා. එතන මේක තමයි වර්ධනය වෙලා ප්‍රීතියක් බවට පත් වෙන්නේ. එහෙනම් මෙන්න මේ ප්‍රීතිය ප්‍රමෝදය කියන මේ කුසලතාවය, මේ සමාධි අංගය අර හිතේ එන ව්‍යාපාදයට ප්‍රතිපක්ෂ වෙනවා. දැන් යාට කේන්ති යන විදිහක් නැහැ. හිතේ තරහක් ඇති වෙන විදිහක් නැහැ. දැන් හරි සතුටක් තියෙන, ප්‍රමෝදයක් තියෙන්නේ. පුංචි සතුටක් දැන් හිතේ පොඩ පොඩ එකතු වෙන්න පටන් ගන්න. ඉතින් එතකොට ඒ බඳු හිතක ද්වේෂයක් තියෙන්න බෑ. ව්‍යාපාදයක් තියෙන්න බෑ. අපිට ඉන්නේ ව්‍යාපාදයට ප්‍රතිපක්ෂයි මේ හිතේ ගොඩනැගෙන මෙන්න මේ සතුට, ප්‍රමෝදය, ප්‍රීතිය. ඊට පස්සේ දැන් මේව ඔක්කොම ටික සාර්ථක වෙගෙන යනකොට හිතට දැන් අතීතය ගැන හිතන්න උවමනාවක් නැහැ, අනාගතය ගැන හිතන්න උවමනාවක් නැහැ. මොකද මේ මොහොත හරිම තෘප්තිමත්. හිතේ ඒකාග්‍ර වෙලා තියෙනවා. ඒකාග්‍ර වෙච්ච අරමුණ යාට හොඳට දැනෙනවා. හිතේ සැක සංකා මොකක්වත් නැහැ. හිත දැන් හොඳට මේ අරමුණේ තැම්පත් වෙලා බොහොම සාවධානව තියෙනවා. සතුටින් ඉන්නවා. ඒ නිසා අතීතයට යන්න උවමනාවකුත් නැහැ, අනාගතයට යන්න උවමනාවකුත් නැහැ. වර්තමාන මොහොත තුළම හරිම තෘප්තිමත් බවක්, සෑහීමකටපත් වීමක්. ඉතින් මේ හරහාන්න කායික මානසික සැපයක් දැනෙනවා. සුඛය. ඒතර මෙන්න මේ කායික මානසික සැපය අර හිත අතීතයට අනාගතයට ගිහිල්ලා විසිරෙන ගතිය, ඊළඟට මේ මොන හරි වෙච්ච දේවල් අල්ලගෙන දොඩමළු වෙන ගතිය, එහෙමත් නැත්නම් පසුතැවෙන ගතිය, මෙන්න මේ උද්දච්ච කුක්කුච්ච නීවරණය අයින් කළා දානවා. මෙන්න මේ කායික මානසික වශයෙන් හටගන්නා සුවය, සැපය. දැන් එතකොට එහෙමනම් මෙන්න මේ සියලු කාරණා ඉෂ්ට වෙන්න ඕනේ. එහෙමනම් ඔන්න අපි කියනවා මෙයාගේ හිතේ සැන් සමාධියක් දිනු වෙලා තියෙනවා. විතර්කය හොඳට බලපවත්වනවා. විචාරය හොඳට බලපවත්වනවා. හිතේ ප්‍රීති ප්‍රමෝද ස්වභාවයක් තියෙනවා. ඊළඟට සැපදායි බවක්, සුවදායි බවක්, සැහැල්ලුවක් තියෙනවා. හිත ඒකාග්‍ර වෙලා තියෙනවා. තෝරගත් අරමුණ තුළ හිත ඒකාග්‍ර වෙලා තියෙනවා. ඒ නිසා අපි මේකට කියනවා විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියලා අංග පහක්. සමාධි අංග පහක් විදිහට. එතකොට මේ සමාධියක් දිනු කරද්දී මේ අංග පහක් අපි හඳුනා ගන්නවා. ඒවා අර දැන් විස්තර කරා වගේ නීවරණ වලට ප්‍රතිපක්ෂ වෙනවා. ඉතින් ඒ නිසා අර බුදුරජාණන් වහන්සේ ditta dhamma sukha viharaya samvattati කියලා ඒ මෙලෝ වශයෙන් తాවකාලික සුවයක්, සැපයක්, සැහැල්ලුවක් ලබා දෙන ඒ සමාධිය ගැන විස්තර කරද්දී බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ ඔය සතර ධ්‍යාන ගැන, රූපාවචර ධ්‍යාන හතර ගැන. අර සාරිපුත්ත මහරහතන් වහන්සේ සත්‍යවිභංග සූත්‍රයේ සම්මා සමාධිය ගැන කරපු විවරණය තමයි බුදුරජාණන් වහන්සේ සමාධි භාවනා සූත්‍රයේදී මේ ditta dhamma සුඛයක් ඇති කරන මේ සමාධි කොටස හඳුන්ලා දෙද්දී විස්තර කරන්නේ. එතීමනම් එයා තවදුරටත් ගැඹුරට ගිහිල්ලා සමහර විට මේ සමාධියම ටිකක් ගැඹුරෙන් අත්දකිනවා. දැන් අරමුණට නැවත නැවත හිත නංවනවා, අරමුණේම හිත පවතිනවා, හැසිරෙනවා, ඊළඟට හිතේ ප්‍රීතියක් ප්‍රමෝදයක් තියෙනවා, කායික මානසික සුවයක් සැපයක් දැනෙනවා, හිත ඒකාග්‍ර වෙලා තියෙනවා. ඉතින් ඒක එතකොට සමහරට වෙලාවට ඇතම් කෙනෙක් මේක තව ගැඹුරට යන්න සමහරට ආනාපාන සතිය හරහා ඉපදිච්ච නිමිත්තක් භාවිතා කරනවා. ආස්වාද ප්‍රස්වාස මට්ටම ඉක්මවා ගිහිල්ලා එතකොට සමාධියම ඉස්සරහට ඇවිල්ලා ඒ නිසා ඇතන් කෙනෙක්ගේ භාවනාවේදී ආනාපාන සති නිමිත්තක් පහළ වෙන්න පුළුවන්. ඒක ඇතම් වෙලාවට සුදු පාටට ආලෝකයක් වශයෙන් නැත්නම් යමක් වෙනත් වර්ණයකින් පටන් ගන්න පුළුවන්. ඉතින් හරියට නිකන් වලාකුලක් වගේ පටන් ගන්න පුළුවන්. නිකන් හඳ පෑවෝ මේ දවල්ට හඳක් පෑවෝ වගේ පටන් ගන්න පුළුවන්. ඉතින් මේ වගේ විවිධ අන්දමින් එක එක්කෙනාගේ හිතේ මේ සමාධි නිමිත්ත පහළ වෙන්න පුළුවන්. ඉතින් මේ බඳු සමාධි නිමිත්තක් පහළ වුණොත් ඒක හොඳට තහවුරු වෙනකන් ඉඳලා ඊට පස්සේ ඒ දිහා ඉබේටම බැලෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ ඒක තියෙන යම්කිසි විචිත්‍රත්වය නිසා ඒකේ තියෙන ප්‍රභාස්වර ගතිය නිසා, ආකර්ෂණීය ගතිය නිසා ඔන්න අපේ හිත ඒ දිහා බලනවා. හැබැයි ඒක මුල් කාලෙදි ඉක්මනට මේක දිහා බලන්න ගියොත් අපි කරගෙන යන වැඩේට බාධා වෙනවා. ඒ නිසා ආලෝකයක් පහළ වුණා කියලා, නිමිත්තක් පහළ වුණා කියලා එකපාරට ඒක බලන්න ගියොත් ඒක ආයි අපිට මග හැරෙනවා, අත හැරෙනවා. ඉතින් ආයි ඒක උපදව ගන්න ආයිත් මහන්සි වෙන්න වෙනවා. ඒ නිසා මුල් කාලෙදි ඒ වගේ දේවල් ආවා කියලා ඒවා දිහා බලන්න යන්නේ නැතුව අපිට තියෙන ආස්වාස ප්‍රසවාස ක්‍රියාවලියම මූලික කරගෙන අපේ භාවනාව කරගෙන යන්න. ඉතින් එතකොට එහෙම කරගෙන යනකොට ඔන්න අර නිමිත්ත හොඳට තහවුරු වෙන්න පටන් ගන්නවා. එහෙම එහෙ දුවන්නේ නැතුව හොඳට ස්ථාවර වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපේ නාසිකාග්‍රය අවධානය පවත්වද්දි එයත් මේ නිමිත්තත් ඇවිල්ලා මේ නාසිකාග්‍රය කෙලින්ම වගේ ඒ එකම රේඛාවේ ඉන්න පටන් ගන්නවා. ඊට පස්සේ හරියටම නිකන් අපේ හුස්ම එන්නේ නිමිත්තෙන් වගේ, අපේ ප්‍රශ්වාසයේ පිට වෙන්නේ නිමිත්තට වගේ. ඔන්න වගේ බොහොම සුසංයෝගී වීමක්. මේ දෙක ඒකා මේ එකම රේඛාවකට පැමිණීමක් සිද්ධ වෙනවා. ඒක මෙන්න මේ අවස්ථාවේ තමයි අපිට ආස්වාස ප්‍රස්වාසය අතහැරලා නිමිත්ත දිහා බලන්න සුදුසුම අවස්ථාව. ඒතොර හිත ගාන්ට ක්‍රමානුකූලව වැඩිලා තියෙනවා. ඒ අවශ්‍ය කරන පදම සකස් වෙලා තියෙනවා. සම්බරතාවයේ ගොඩ නැගිලා තියෙනවා. ඊට පස්සේ අපි නිමිත්ත දිහා බැලෙනවා. දැන් ඒ නිමිත්ත දිහා බලාගෙන ඉන්නකොට තව තව ඒක ප්‍රබෝෂර වෙන්න පුළුවන්. ඒ තුලටම හිත নিমগ্ন වෙන්න පුළුවන්. කිඳා බහින්න පුළුවන්. ගිලෙන්න පුළුවන්. එතකොට අන්න අපි කියනවා අර්පණා සමාධියකට ඔන්න හිතපත් වුණා කියලා. එතකොට මෙන්න මේ අන්දමින් තමයි තවත් ගැඹුරකට මේ සමාධිය දිනු කරගන්න අවස්ථාව සැලසෙන්නේ. එතකොට අපි මේ දිනු කරගෙන ආපු ප්‍රතිපදාවේ ශක්තිමත් බව මත ඒ නිමිත්තට කිඳා බැස්සට පස්සේ නිමිත්ත තුල ඒකාත්මී වුණාට පස්සේ කොපමණ වේලාවක් ඒ අරමුණ තුලම හිත රඳා පවතිනවාද, ඒ තුලම ඒකාග්‍ර වී පවතිනවාද, සමාධිමත් වී පවතිනවාද කියන එක තීරණය වෙනවා. අපි ඉක්මනට මේක ඇතුළට ගියොත් එහෙම ඒ තරම් අර උමනා කරන කුසලතාවයන් ඒ පදම සකස් කරගන්න නැතුව අපි එකපාරටම ඇතුළට ගියොත් වැඩි වෙලාවක් ඉන්න හැකියාවක් නැහැ. මොකද අපි මේ මූලික සුදුසුකම් ටික සමබරතාවය කුසලතාවයන් ටික සකස් කරන්න නැතුව අපි කලබලේ අර ඇතුළට ගිහිල්ලා. එතකොට වැඩි වෙලාවක් ඉන්න බෑ. එහෙම නෙමෙයි මේක ක්‍රමානුකූලව පොඩ පොඩ හදාගෙන මේ ඉස්සරහට යනකොට තමයි අර නිමිත්තත් හොඳට තහවුරු වෙලා ස්ථාවර වෙලා අපි මේ ගුණරා සමබරතාවය සතිමත් භාවයේ තුලින් ඒක දිහා බලනකොට තමයි අන්න ඒක තුළට නිවැරදි කඳා බැසීමක් පිවිසීමක් සිදු වෙලා ඒ තුළම හිත ඒකාග්‍ර වෙලා වැඩි වෙලා බොහොම සුවසේ ඉන්න පුළුවන් ගතියක්. භාගතුන් වහන්සේ විස්තර කරන ditthadhamma සුඛයක් මෙලොව වශයෙන් ලබන්න පුළුවන් බොහොම සුවදායී ගතියක් කෙනෙකුට අත්දකින්න පුළුවන්කම ලැබෙනවා. තේ එතකොට මේ ලබන අත්දැකීම බොහොම විචිත්‍රව ධහමේ විස්තර කරලා තියෙනවා. ඉමමේව කායං විවේකජේන පීතිසුකේන අபிසන්දේති පරිසන්දේති පරිපූර්ණේති පරිප්පරති. දැන් එතකොට මේ හිත මෙතෙක් කාලයක් කිසිම විවේකයක් නැතුව හරිම අවිවේකීව තිබිච්ච හිතක්. අතීතයේ ඔස්සේ දුවගෙන ගියා, අනාගතයේ ඔස්සේ දුවගෙන ගියා, අතනට මෙතනට දුවගෙන ගියා, පසුතැවුණා, විසිරුණා, සැකකලා, කාමච්ඡන්දයෙන් බැටකෑවා, ව්‍යාපාදයෙන් බැටකෑවා, බොහොම වෙහෙසටපත් වෙච්ච, පීඩාවටපත් වෙච්ච හිතක්. නමුත් දැන් ඒ සියල්ල අයින් වෙලා බොහොම සුවදායි ස්වභාවයක්. දැන් ලබන මේ විවේකයෙන් උපන් ප්‍රීතියක්, සුවයක් දැන් මේ හිතක් දකින්න. ඒ නිසා භාගවතුන් වහන්සේ විස්තර කරනවා ඒ විඳින විවේකයෙන් උපන් ඒ ප්‍රීති සුවයේ දැන් මේ හිත හොඳට පැලපදියම් වෙනවා. ඒ තුලම নিমগ্ন වෙනවා. ඒ තුලම කාලය ගත කරනවා. එතකොට ඒකෙන් ස්පර්ශ නොවෙච්ච මේ මුළු කයේම එක කොටසක්වත් නැහැ. මුළු හිතේම කොටසක්වත් නැහැ. අර ඒ ප්‍රීති සුවය තුල, සමාධිගත සුවය තුල, විවේකජ සුවය තුල දැන් මේ හිත හොඳට නිකන් අර වෙහෙසටපත් වෙච්ච කෙනෙක් දුර ගමනක් ගිහිල්ලා දාඩිය පෙරාගෙන ආපු මිනිසෙක් හොඳට ඒකට කියන්නේ මේ පැන්තොටක් හම්බුණාට පස්සේ ඒ තුලින් පැන් පානය කළා, ඒ තුලම ස්නානය කළා, හොඳට තමන්ගේ තිබිච්ච සරතස නිවා ගන්නවා වගේ දැන් මේ හිතත් මේ ලැබිච්ච අවස්ථාවෙන් ලොකු සෝයක් අත්විඳින. ඒකයි මේ මෙබඳු සමාධියක තියෙන සෝය පැත්ත භාගතුන් වහන්සේත් වර්ණනා කරලා තියෙන්නේ. මොකද අපේ හිත හරීම ව්‍යාකූල වෙලා දුකටපත් වෙලා වෙහෙසටපත් වෙලා පීඩාවටපත් වෙලා තමයි කාලය ගත කරන්නේ. ඉතින් මේබඳු හිතකට මෙන්න මේ වගේ නිරාමිස ප්‍රීතියක් අත්දකින්න ලැබුණාම ඒකේ තියෙන ඒ නිරාමිස සෝය අත්දැක ගන්න ඒ තැනත්තාට පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් ඒකට උපමාවකුත් දෙනවා භාගතුන් වහන්සේ. දැන් ඒ කාලේ තිබිලා තියෙන්නේ සබන් වෙනුවට මේ සබන් වගේ පාවිච්චි කරපු කුඩු జాතියක්. නහන සුණු කියලා කියනවා. ඒතොර ඒවා නාන්න කෙනෙක් කවුරු හරි ආවහම ඒ ගුලි මේ කුඩු ටිකක් අරගෙන ඒකට වතුර මිශ්‍ර කළා. ඒ වතුර මිශ්‍ර කර කර මිශ්‍ර කර කර ඒකෙන් ගුලියක් හදා ගන්නවා. ඒ ගුලිය තමයි හොඳට දැන් විසිරෙන්නේ නැහැ. ඒ කුඩු විසිරලා යන්නේ නැහැ. මොකද ඒද වතුරේ තියෙන ආබන්ධන ලක්ෂණය නිසා හොඳට මේ කුඩු ටික එකට එකතු වෙලා දැන් නිකන් ගුලියක් බවට කැටියක් බවට පත් වෙලා. ඒ කැටිය තමයි දැන් මේ මුළු ඇඟේම තවරගෙන ස්නානය කරන්නේ. දැන් ඒතර දෙන උපමාව තමයි අර කැටියේ හොඳට වතුරෙන් තෙතමනයට පත් වුණාට පස්සේ එකම අංශුවක්වත් නැහැ තෙත තෙත්ුනේ නැති. ඒ සියලුම අංශුන් හොඳට තෙත් වෙච්ච නිසා තමයි අර ආබන්ධනය වෙලා තියෙන්නේ. හොඳට එකට බැඳිලා එක ගුලියක් බවට පත් වෙලා තියෙන්නේ. අන්න ඒ වගේ කියනවා මේ ප්‍රථම ධානයේ ඒ කෙනෙක් ඒ ලබන සුවය මුළු කයම මුළු හිතම පිනායන ගතියක් තියෙනවා. ඊට පස්සේ දැන් කෙනෙක් මේ විදිහට ප්‍රථම ධානය කියලා කියන මේ බඳු තත්වයක් වඩමින් යනකොට එයාට දැනෙන්න ඉඩ තියෙනවා මේක මේ හිත නැවත නැවත අරමුණ නංවනවා කියන එකේ එක්තරා අන්දමක පීඩාවක් තියෙනවා. ඒක ඉතින් එකපාරට දැනෙන්නේ නැහැ. කාලයක් තිස්සේ මේ බඳු භාවනාවක් දියුණු කරමින් ඒ සමාධියට සමවදිමින් ඒ තුල කාලය ගත කරමින් වාසය කරනකොට එයාගේ හිතේ එක්තරා අන්දමක තව තව වර්ධනය වීමක් හිත තව තව සංවේදී වීමක් ඒකාග්‍රතාවයේ වර්ධනය වීමක් සිද්ධ වෙනවා. ඉතින් එතකොට අන්න එයාට දැනෙන්න පුළුවන් ධර්මයේ ප්‍රකාශන අන්දමට මේ විතක්ක ਵਿਚාර කියන එක ටිකක් ගොරෝසුයි. නීවරණ වලට කිට්ටුයි. මොකද හිත ටිකක් සලිත වෙන ගතියක් තියෙනවා. චංචල වෙන ගතියක් තියෙනවා. නැවත නැවත හිත අරමුණට නංවද්දී. ඊට පස්සේ ඒ අරමුණ ඇතුළෙම හිත සැරිසරද්දී. චලනයේ වෙද්දී ඇතුළෙතේ කරකෙද්දී. ඉතින් එතකොට අන්න හිතේ එක්තරා අන්දමක චංචල ස්වභාවයක්, ස්ථිර නැති ගතියක්, සමාධියේ එක්තරා අන්දමක දුර්වල ගතියක් තමයි මේ පෙන්වුම් කරන්නේ. ඒ නිසා ඒ යෝගාවචරයා ඒ විතක්ක ਵਿਚාර දෙකේ තියෙන අඩුපාඩුව තේරුම් අරගෙන විතක්ක ਵਿਚාර වලින් තොර හොඳට අරමුණ තුලම තනාත වෙලා, තහවුරු වෙලා, නොසෙල්වි අධිකතර සමාධියකින් ඉන්න පුළුවන් ගතියක් ගැන අන්න යාගේ හිතේ නැඹුරුවක් ඇති වෙනවා. එයා මොකද කරන්නේ එතකොට? එහෙමනම් ඒ අරමුණට හිත නැංගුවාට පස්සේ ප්‍රථම වතාවට අරමුණට හිත නැංගුවාට පස්සේ ආයි ඒකෙන් එළියට නැවිදින් ඒ අරමුණ තුලම ඒකාත්මීය වෙලා නොසෙල්වි ඉන්න පුළුවන් ගතිය දැන් දිනු කරනවා. ඒ හරහා තමයි කෙනෙක් ဒုတိය අධ්‍යාහණයකට ලක් වෙන්නේ. ඒ නිසා පොත්පත්වල සූත්‍ර දේශනාවල ဒုတိය අධ්‍යාහණය විස්තර කරනවා. විතක්ක ਵਿਚාරාණං ූපසමා අජ්ජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදි භාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං ဒုတိය ඥානං උපසම්පජ්ජ විහෙරති කියලා විස්තර කරනවා. ඒ කියන්නේ අර විතක්ක ਵਿਚාර දෙක සංසිඳුණා. ඊට ඇතුළතම හිත හොඳට සම්පහන්සණය වුණා, තෘප්තිමත් වුණා. හිත තවදුරටත් ඒකාග්‍ර වුණා. ඒ හරහා අන්න විතක්ක ਵਿਚාර වලින් තොර සමාධිය ප්‍රබල වෙච්ච මෙන්න මේ ဒုတိය ඥානයේ කෙනෙක් අත්දකින්න. එතකොට දැන් මෙතෙන්දී මේ සමාධියේ ප්‍රබලත්වය තමයි මූලික වෙන්නේ. හරිම හිත නොසැලෙන ගතියකට ඇවිල්ලා තියෙනවා. හෙලවෙන්නේවත් නැහැ. අරමුණකින් පිට පනින්නෙම නැහැ. අල්ලගත් අරමුණේ කිඳා බැහැලා ඒක දැඩිව ග්‍රහණය කරගෙන ඉන්නවා. එතකොට මෙන්න මේ අවස්ථාවේදී සමාධිජේන ප්‍රීතිසුඛේන අභිසන්දේති. භාගතුන් වහන්සේ විස්තර කරනවා දැන් ඒ හිතේ ප්‍රීතිසුඛය තමයි මතුවලා තියෙන්නේ. හිත සැලෙන්නේ නැහැ. නැවත නැවත අරමුණ නැංවීම, අරමුණ තුර හැසිරීමක් නැහැ. අරමුණ නැංවුවා නැංවුවාමයි ආයි හෙලවෙන්නේ නැහැ. ඉත ඒ නිසා අන්න හිතේ ප්‍රමෝදයක් පහළ වෙලා මේ අරමුණේ තියෙන සුවය දැන් ඒ හිතට දැනෙනවා. ඉතින් එතකොට අන්න ඒ දැනෙන ප්‍රමෝදය ප්‍රීතියක් දක්වා වර්ධනය වෙලා ඒ ප්‍රීති සුවයක් අත්දකින්න ප්‍රීති සුඛයක් සැපයක් අත්දකින්න තත්වයක යෝගාවචරය පසු වෙනවා. ඉතින් එතකොට මෙතනටත් හරිම ලස්සන උපමාවක් භාගතුන් වහන්සේ දෙනවා. ඒ තමයි එක්තරා විලක් තියෙනවා. ඒ විලට ඒ විලේ වතුර සම්පූර්ණයෙන්ම උතුරනවා. බොහොම පිරිසුදු සීතල ජලය මේ විලෙන් උතුරා ගලනවා. හැබැයි ඒ විලට උතුරු දිශාවෙන් වතුර ගලාගෙන එන්නේ නැහැ. ඇතුළට එන්නේ නැහැ කොහෙන්වත්. ඊළඟට නැගෙනහිර දිශාවෙනුත් වතුර එන්නේ නැහැ. බටහිර දිශාවෙනුත් වතුර ඇතුළට එන්නේ නැහැ. බටහිර දිශාවෙනුත් වතුර ඇතුළට එන්නේ නැහැ. ඒ වගේම වහින්නෙත් නැහැ. දැන් එතකොට බාගතුන් වහන්සේ අහනවා කොහොමද මේ විලේ වතුර ගලාගෙන යන්නේ? දෝරේ ගලන්නේ කොහොමද? ඒ තමයි මේ විලේ අභ්‍යන්තරයේ ගැඹුරේ තියෙනවා බොහෝම සිසිල් දිය දහරා ගලන උල්පතක්. ඒ උල්පතෙන් තමයි මේ විලට වතුර සැපෙන්නේ. ඒක බොහෝම පිරිසුදු සීතල වතුර උල්පතක්. ඒ උල්පතෙන් ගලන වතුර නිසා මෙන්න මේ විලේ ජලය උතුරා ගලනවා. මෙන්න මේ වගේ තමයි කියනවා. දැන් මේ දෙවන ධ්‍යානය අත්දකින්න යෝගාවචරයට ඇහෙන්වත් කනින්වත් නාසයෙන්වත් දිවෙන්වත් කයෙන්වත් මේවෑන් සතුටක් වමනා නැහැ. මේවෑන් අරමුණු වමනා නැහැ. ඒ වුණ ඇතුළතින්ම හටගත්ත සුවයක්, ඇතුළතින්ම හටගත්ත ප්‍රීතියක් තමයි දැන් මේ යෝගාවචරය අත්දකින්නේ. ඒ බඳු සුවයක් මුළු කය පුරා හිත පුරා පැතිරලා තියෙනවා. ඉතාම ප්‍රබල ප්‍රත්මේ උපමාවක් භාගතුන් වහන්සේ ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මෙබඳු සුවයක් ඒ දෙවන ධ්‍යානයේදී යෝගාවචරයක අත්දකින්න බව භාගතුන් වහන්සේ විශේෂයෙන්ම ඔය කායගත ආසති සූත්‍රය වගේ සූත්‍ර දේශනාවලදී විස්තර කරලා දෙනවා. ඊට පස්සේ දැන් කාලයක් තිස්සේ මේ දෙවන ධ්‍යානය දිනු කරද්දී යම්ස යෝගාවචරයක දහමට අනුව විස්තර වෙනවා. එයාට තේරෙනවලු දැන් මේ ප්‍රීතියේ තියෙන එක්තරාන්දමක ඕලාරික ගතියක්. ඒකත් නිකන් හරි ගොරෝසු ගතියක් තියෙනවා. ඇඟ කිවිලි පුලාගෙන යනවා. නිකන් විදුලි සැරයක් වැදුනා වගේ වෙනවා. නැත්තම් රැල්ලක් ඇවිල්ලා කය තෙමාගෙන යනවා වගේ වෙනවා. කය පුරා පැතිරෙනවා වගේ වෙනවා. ඉතින් මේ වගේ පොඩි නිකන් අර ගොරෝසු ගතියක් දැන් මේ යෝගාවචරය අත්දකිනවා. මේ ප්‍රීතියේ විවිධ පැති දහම් පොතපතේ තවදුරටත් විස්තර වෙනවා. පස්වනක් ප්‍රීතිය වශයෙන් ඒවා තව තවත් විස්තර කරලා තියෙනවා. කණික පීති, උද්දීකා පීති, උබ්බේග පීති, පරණ පීති, ඔක්කාන්තික පීති වශයෙන් මේ තව ප්‍රීති අවස්ථා පහක් විස්තර කරලා තියෙනවා. ඉතින් මේ කොයි ආකාරයේ වුණත් මේ ප්‍රීතියේ තියෙන එක්තරාන්දමක රළු ගතියක්, ගොරෝසු ගතියක් දැන් මේ යෝගාචරයට තේරෙන්න පටන් ගන්නවා. තියාට තේරෙන දැන් මේ ප්‍රීතියත් ටිකක් කලදරයි. මේකේ නැහැ කයසිත තවදුරටත් තැම්පත් වෙන ගතිය, තවත් බොහෝම නිශ්චල කරන ගතිය, සාවධාන කරන ගතිය, ශාන්ත කරන ගතිය මේකේ දැන් නැහැ. එහෙනම් මම මේක අත්හරින්න ඕනේ. ප්‍රීතියත් එහෙනම් අත්හැරලා බොහෝම සමාධිමත් වෙච්ච, සුවපත් වෙච්ච, තෘප්තිමත් වෙච්ච ස්වභාවයකින්, සුවපත් වෙච්ච ස්වභාවයකින් පමණක් මට ඉන්න පුළුවන්ද කියලා අන්න යාගේ හිත තෙවන ධානයට නැඹුරු වෙනවා. ඒක විස්තර වෙනවා පීතියාච විරාග උපෙක්ඛකෝච විහෙරති සතෝච සම්පජාන සුඛංචේ කායං පරිසංවේදේති. දැන් ප්‍රීතියට යන්න ඉඩ හරිනවා ඒ ගොරෝසු රළු කායික ප්‍රීති ස්වභාවයට, පිනායන ස්වභාවයට යන්න ඉඩ හැරලා හොඳට සුවපත් වෙච්ච ගතියකින්, තෘප්තිමත් වෙච්ච ගතියකින්, ආයෙත් වෙන මොකක්වත් මට ඕනේ නැහැ, අතීතයට යන්නත් නැහැ, අනාගතයට යන්නුමනත් නැහැ, වර්තමාන මොහොතෙත් හරීම සුවපත් වෙච්ච ගතියකින්, අලුතෙන් යමක් ඉල්ලන්නේ නැතිව මේ ලද දෙයින් උපරිම තෘප්තිමත් වෙච්ච ගතියකින් ඉන්න මෙන්න මේ යෝගාවචරය තුන්වන ධ්‍යානයේ හොඳට තහවුරු වීමක් සිද්ධ වෙනවා. ඉතින් එතකොට මේ තුන්වන ධ්‍යානය භාගතුන් වහන්සේ විස්තර කරන්නේ තවත් උපමාවකින්. ඒ උපමාව තමයි විලක් තියෙනවා. ඒ විලේ විවිධාකාර මල් තියෙනවා. මානෙල් මල් තියෙනවා, නෙළුම් මල් තියෙනවා, කුමුදු මල් තියෙනවා. ඊට මේ විවිධාකාර මල් තියෙනවා. ඒ මල් වතුර යට තියෙනකොට ඒ මලේ මුළු සර්වාංගයම වතුරෙන් තෙත් වෙලායි තියෙන්නේ. ඔන්න ඒ උපමාව තමයි මේ තෘතිය අධ්‍යයනයට භාගතුන් වහන්සේ දීලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් එයාගේ හිතේ තියෙන කායික සුවයක්, මානසික සුවයක්, කායික මානසික තෘප්තිමත් බවක්. ආයිත් එළියෙන් මොකක්වත් ඉල්ලන්නේ නැහැ. ඇතුළතම පූර්ණ තෘප්තිමත් භාවයක්. ඒ තෘප්තිමත් භාවයෙන් නිසාම හටගත්ත සුවයක්, සැපයක්. මෙන්න මේ සැපය විශේෂයෙන්ම අගය කරලා තියෙනවා යං තං ආර්යා ආචික්ඛන්ති උපේක්ඛකෝ සතිමා සුඛ විහාරාති. සුඛ විහාරීති. ඒ යම් කෙසේ ආර්යයන් වහන්සේලා මේ ඇතුළතින්ම හටගත්ත සැපයක තියෙන සුවය වර්ණනා කරලා තියෙනවද? අන්න ඒ බඳු සුවයක් මෙන්න මේ යෝගාචරය දැන් අත්දකින්නවා කියලා විස්තර කරනවා. ඊට පස්සේ දැන් කාලයක් තිස්සේ මේ ධ්‍යානය යම්ස කෙනෙක් ප්‍රගුණ කරනවා නම් ඊට පස්සේ යාගේ හිතේ තව තව මේ සංවේදී භාවයේ වැඩිවීම නිසා මේ සමාධියේ කුසලතාවයන් වර්ධනය වීම නිසා යාට තේරුම් යනවලු දැන් මේ සමාධියේ තියෙන මේ සුඛය සැපය ඊට වඩා පරණත මට්ටමකට ගෙනියන්න නම් සුඛය සැපය වෙනුවට උපේක්ෂාවට හිත ගත යුතුයි. උපේක්ෂාවේ තමයි නොසෙල් වෙන ගතිය, බොහොම පාරිශුද්ධ වූ ස්වභාවය, සතියෙන් හොඳට ඒකාග්‍ර වෙච්ච ස්වභාවය, නොසෙල් වෙන ස්වභාවය, තහරු වෙච්ච ස්වභාවය තියෙනවා. ඒ නිසා අර පළවෙනි මේ තුන්වෙනි ධ්‍යානයේ තිබිච්ච සැපයත් අතහැරලා තමයි දැන් මේ උපේක්ෂාවෙන් යුක්ත වෙච්ච අතිශය පිරිසුදු සතිමත් වෙච්ච හිතක් අත්දකින මේ චතුර්ථ ධ්‍යානයකට කෙනෙක්පත් වෙන්නේ. ඒ නිසා ඒක විස්තර වෙනවා දහමේ. සුඛස්සච පහනා දුක්ඛස්සච පහනා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්ථංගම අදුක්ඛං අසුඛං උපේක්ඛා සති පාරිසුද්ධින් චතුත්ථ ඥානං උපසම්පජ්ජ විහෙරති. ඒතර මේ විදිහට විස්තර කරනවා. එයා සැපයත් අත්හැරලා දැම්මා, දුකත් අත්හැරලා දැම්මා, කය හිත පිනා යන ඒ සොම්නස් ස්වභාවය ප්‍රීති ස්වභාවය ඒකත් අත්හැරලා දැම්මා, හිතේ දුම්නසක් ඇත්තෙත් නැහැ ඒවත් කලින්ම අත්හැරලා දැම්මා. ඒතර සැපත් නැති දුකත් නැති මෙන්න මේ උපේක්ෂා ස්වභාවයක්, මෙදහත් ස්වභාවයක්, අතිශය පිරිසුදු වූ සිතකින් අත්දකින්මින් චතුර්ථ ධානය මේ යෝගාවචරය දැන් භුක්ති විඳිනවා. තීකරත් හරිම ලස්සන උපමාවක් දහමේ සඳහන් වෙනවා, විස්තර වෙනවා. එතෙන්දී භාගතුන් වහන්සේ කියන්නේ යම්සි කෙනෙක් තනි කරම සුදුපාට වස්ත්‍රයකින් තමන්ගේ හිස පටන් මුළු පාදාන්තය දක්වා වහ ගන්නවා. එතකොට නිකන් සම්පූර්ණ සුදුපාට රෙද්දක් පෙරවගෙන දැන් ඉන්නේ. එතකොට මේ කයේ කොහෙවත් දැන් එළියට පේන්නේ නැහැ. මුළු කයම ආවරණය වෙලා තියෙන්නේ මෙන්න මේ අතිශය පිරිසුදු සුදුපාට වෙච්ච වස්ත්‍රයකින්. මෙන්න මේ වගේ කියලා කියනවා චතුර්ථ ධ්‍යාන මට්ටමේදී යෝගාවචරයේක් ඒ අතිශය පිරිසුදු වෙච්ච අතිශය සමාධිමත් වෙච්ච ඒ පිරිසුදු සතිමත් උපේක්ෂා සහගත ඒ සමාධියෙන් මුළු කය සිත වහගෙන තමයි ඉන්නේ. ඒ බඳු තත්ත්වයක් තමයි අත්දකින්නේ. ඒතර මේ අන්දමින් භාගතුන් වහන්සේ අර විස්තර කරපු ඒ සමාධි වල තියෙන එක පැත්තක් විස්තර කරනවා. සමාධි පැති හතරක් විස්තර කළා සමාධි භාවනා සූත්‍රයේදී. එකක් තමයි මෙන්න මේ දැන් මම මේ විස්තර කරපු අත්තිබික්කවේ සමාධි භාවනා භාවිතා බහුණී කතා දිත්ත ධම්ම සුඛ විහාරාය සංවත්තති. ඒ කියන්නේ මෙබඳු සමාධි භාවනාවක් යම්ස කෙනෙක් දියුණු කරනවා නම් එයාට මෙලෝ වශයෙන් යම්ති සෝයක් අත්විඳින්න පුළුවන්. ඉතින් ඒ නිසා ඇතම් යෝගාවචරින් ඉතින් ප්‍රකාශ කරනවා ආනාපාන සතිය වඩමින් හිටියා, ආලෝකයක් පහළ වුණා, ඒක දිහත් බලබලා හිටියා, දන්නේ නැතුව ඒක ඇතුළට ගියා, පුදුමාකාර සෝයක් දැනුණා. ඉතින් ඒකෙන් එළියට එන්නවත් හිතෙන්නේ නැහැ. එච්චරට සෝදායි ගතියක් තියුණා. ඊට පස්සේ ඒකෙන් එළියට ආවට පස්සෙත් ඒක සමහරවිට පැය ගාණක් යනකම් ඒක තිබුණා කියලා ඉතින් ওই විදිහට විස්තර කරනවා. ඉතින් මේ අත්දැකලා තියෙන මෙන්න මේ බඳු තත්ත්වයක්. ඉතින් මේවා ඇත්තටම తాවකාලිකව කෙනෙක් අත්දකින්නවා වගේ නෙමෙයි මේවා වශී කරනවා කියලා කියන එක. ඒක බොහොම වෙහෙසක් දරලා ඒ වෙනුවෙන්ම කාලය මිඩංගු කරලා කරන වැඩක්. ඉතින් අදටත් ඇතැම් Hindu යෝගීන් ඉතින් මේ බඳු කටයුතු වල නිරත වෙනවා. ඉතින් ඒ අය මොකද සමාධිය මූලික කරගෙන යන ගතියක් තියෙනවා. සමාධිය එල්ල කරගෙන යන ගතියක් තියෙනවා. තමන්ගේ භාවනාවේ අග්‍රඵලය සමාධියේ කියලා හිතාගෙන යන ගතියක් තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් දැන් භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන කලින් එක් කිං සච්ච ගවේසිව කටයුතු කරන කාලෙදී උන්වහන්සේට මුණ ගැහිච්ච ආලාර කාලාම කියන තාපසතුමා ඉතින් මේ රූපාවචර ධානාත් අභිභවා ගිහිල්ලා අරූපාවචර ධානවලත් අකින්චඤ්ඤායතන මට්ටමට පැමිණිච්ච කෙනෙක්. ඉතින් එතුමා හිතාගෙන හිටියේ මේ සමාධිය තමයි අග්‍රඵලය. ඒක තමයි නිවන කියන්නේ. ඒක තමයි මේ ලබන්න පුළුවන් උපරිම தත්වය කියලා කියන්නේ. ඉතින් එතුමා ඒ தත්වෙට පත් වෙලා හිටියා. ඒ සිද්ධාර්ථ තාපසයන්ටත් ඒ தත්වෙට පත් වෙන්න උදව් කළා. උන්වහන්සේ தත්වය ඉක්මනින්ම සාක්ෂාත් කළාට පස්සේ දැන් සමානව තමන් එක්ක තමන්ගේ පිරිස බෙදාගෙන කටයුතු කරමු කියලා යෝජනාවකුත් කළා. නමුත් බෝසතාණන් වහන්සේ මේකේ තියෙන తాවකාලික බව තේරුම් අරගෙන ඒක අත්හැරලා දැම්මා. ඊට පස්සේ බෝසතාණන් වහන්සේ පිවිසුණා උද්දකරාම පුත්ත කියන තවුසා සමීපයට. එතුමා ඊටත් එහා ගිහිල්ලා අරූප ධානවල තියෙන නේව සංඥා නා සංඥායතන කියන මට්ටමටත් පත් වෙච්ච කෙනෙක්. ඉතින් ඒ එතනට පත්වීම සඳහා උපදෙස් දුන්නා බෝසතාණන් වහන්සේ කෙටි කාලයකින්ම ඒ తත්වය තමන් වහන්සේම සාක්ෂාත් කරගත්තා. ඉතින් අර වගේම උද්දකරාම තාපස පඬිතුමත් තමන්ගේ පිරිසත් බෙදාගෙන අපි එකට උගන්වමින් කාලය ගත කරමු දැන් ඉතින් ඊට වඩා කරන්න දෙයක් නැහැ කියලා මේ සිද්ධාර්ථ තාපස බෝසතාණන් වහන්සේට යෝජනා කළා. නමුත් බෝසතාණන් වහන්සේ මේකත් නෙමෙයි නිවන මේකත් නෙමෙයි අග්‍රඵලය කියලා නුවණින් තේරුම් අරගෙන ඒකත් අතහැරියා. එහෙනම් අපිට තේරෙනවා මේ සමාධිය කියලා කියන්නේ අපේ භාවනා මාර්ගයේ ආධ්‍යාත්මික ගමන් මාර්ගයේ ලබන එක්තරා සංදිස්ථානයක් පමණයි. ඇතැම් වෙලාවට ඉතින් අපි දීර්ඝ ගමනක් යනකොට හරි වෙහෙසයි. බොහොම පීඩාකාරී වෙහෙස දැනෙනවා. පොඩ්ඩක් ඉතින් ගිමන් නිවා ගන්න අවශ්‍යයි. ඒ නිසා ඇතැම් තැන්වල තානායමක් තියෙනවා. ඉස්සර කාලනම් අම්බලමක් තිබුණා. ඉතින් ඒ අම්බලමට ගිහිල්ලා ඉතින් ටිකක් වතුර ටිකක් බීලා පැම් පහසු වෙලා විවේකීව පොඩ්ඩක් සැතපීලා ගිමන් නිවා ගන්න ගතියක් තියෙනවා. හැබැයි ඉතින් ගිමන් නිවා ගන්න තැන ඒ අම්බලම තමන්ගේ ගෙදර කරගන්න එක වැරදි. තමන්ගේ අවසාන ඉලක්කය අම්බලම නෙමෙයි. ඔන්න ඔතන තමයි අපි පොඩ්ඩක් මතක තියාගන්න තියෙන්නේ. ඒ නිසා මේ සමාධිය කියලා කියන්නේ අපේ භවනාවේ හම්බ වෙන එක්තරා සංදිස්ථානයක් පමණයි. අපි මේ සංදිස්ථානය අත්දැකලා ඒක අතහැරලා එකින් ගන්න තියෙන ඵලය කුසලතාවය අපි තුලට ඇතුළත් කරගෙන එය උකහාගෙන අපි තව තව ඉදිරියට ආ යුතුයි. ඒ නිසා නැවතත් අපි තේරුම් ගත්තොත් භාග්‍යවතුන් වහන්සේ පෙන්වන ප්‍රතිපදාවේ සමාධියේ පැති හතරක් පෙන්වනවා. මේ පළවෙනි පැත්ත ගැන විතරයි අද අපි සාකච්ඡා කළේ. එතකොට ඒ සමාධියේ තියෙන සුවිශේෂ ලක්ෂණය තමයි මෙලෝ වශයෙන් తాවකාලික සුවයක් ලබලා දෙනවා. අර පීඩාවටපත් වෙලා වෙහෙසටපත් වෙලා ආකූල ව්‍යාකූල වෙලා ඉන්න හිතට ලොකු අස්වැසිල්ලක් පවන් සැලීමක් මේ බඳු සමාධියක් තුල කාලය ගත කිරීම තුලින් කෙනෙකුට අත්දකින්න පුළුවන්. ඒ නිසා ඒක භාග්‍යවතුන් වහන්සේ පිළිගන්නවා. මෙතන ditta dhamma සුඛයක් තියෙන බව, తాවකාලික සැපයක්, සුවයක්, සැහැල්ලුවක්, නිරාමස ප්‍රීතියක් තියෙන බව බුදුරජාන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා. ඒකට බය වෙන්න එපා කියලාත් කියලා තියෙනවා. මේ බඳු සත්‍යයක් අත්දකින්න බිය යුතු නැහැ කියලාත් කියලා තියෙනවා. හැබැයි ඉතින් ඒක නෙමෙයි අවසාන ඉලක්කය. සමාධි භාවනාවේ තව පැති තියෙනවා. ඒ ඊළඟ පැත්තක් තමයි විස්තර කරන්නේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ඥාන දස්සන පටිලාභාය සංවත්තති කියන ඔන්න තව පැත්තක් විස්තර කරනවා. දැන් මේ කතා කරන්නේ අර දියුණු කරපු සමත සමාධීන්ම පාවිච්චි කළා. විශේෂයෙන්ම චතුර්ථ ධානය තව තව ප්‍රගුණ කළා, වශී කළා යන උපදව ගන්න එකතකින් කියනවා නම් ඒ අති මේ රාත්‍රියේ තියෙන රාත්‍රී කාලයේ පවා ආලෝකය පවත්ව ගන්න පුළුවන් තත්වයක්. ඒ කියන්නේ තමන්ගේ හිතේ ආලෝක සංඥාව තව තවත් දියුණු කරනවා කියලා කියනවා. සමාධි භාවනා සූත්‍රයේ විස්තර කරනවා ආලෝක සංඥං මනසිකරෝති. අදිවා සංඥං අදිඨාති. යථා දිවා තථා රත්තිං. යථා රත්තිං තථා දිවා. දැන් එතකොට මේ විදිහට යම්ස කෙනෙක් මේ ආලෝක සංඥාවක් හිතේ දියුණු කරන්න දැන් එයාගේ හිත ආලෝකවත් වෙලා එයාගේ හිතේ තියෙන අන්ධකාරය දුරු වෙලා මේ දවාකා නැත්නම් දිවා කාලයේ වගේම රාත්‍රී කාලයේත් හිත ආලෝකවත්ව තබා ගන්න පුළුවන් ගතියක් ඇති වෙනවා කියලා කියනවා. ඉතින් මේක තව තව දියුණු කරන්න. ඉති විවටේන චේතස අපරියෝනද්ධේන සප්පාහසං චිත්තම් භාවේති. දැන් එයා මොකද කරන්නේ? ඒ ආලෝකවත් වෙච්ච හිත, හාත්පස පැතිරිච්ච හිත, කිසිවකට කොටු නොවෙච්ච හිත, හාත්පස ඒ ආලෝකවත් ස්වභාවය හොඳට තව තව ප්‍රගුණ කරනවලු. තව තව දියුණු කරනවලු. අයම් භික්ඛවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ඥාන දස්සන පටිලාභය සංවත්ති. ඉතින් මෙන්න මේ බඳු ආලෝක සංඥාවක් හාත්පස පතුරවමින් ඒ බඳු විවෘත මනසකින් ඒ ආලෝක සංඥාව රජ කරන ස්වභාවයක්, ඒ තුල හොඳට තහවුරු වෙච්ච ස්වභාවයක් යම් හිතක දියුණු කිරීම තුලින් තමයි ලු ඒ දිබ්බ චක්කු කියන ඒ අභිඥා තත්වයකට පත් වෙන්න පුළුවන්. එහෙමනම් මේ තවමත් අපි කතා කරන්න එකාතකින් කියනවා නම් සමත භාවනාව. සමත භාවනාවේම තව වඩා වර්ධනය කිරීමක්, වශීකృత කිරීමක් හරහා තමයි මෙන්න මේ දෙවන කොටසට පැමිණෙන්න පුළුවන්. කලින් අපි කතා කරා ditta dhamma sukha viharaya sanvattati කියලා සමාධි භාවනාවේ එක පැත්තක්. මෙලෝ වශයෙන් ලබන්න පුළුවන් සුවයක්, නිරාමිස ප්‍රීතියක්. ඒකම තව තව වර්ධනය කළා. විශේෂයෙන්ම සතුට ධානය දිනු කළා තමයි දැන් මේ දෙවන කොටසේ ඉන ඥාන දස්සන පටිලාභාය සංවත්තති කියලා පෙන්නන මේ දිබ්බ චක්කු තත්වය. මේ රාත්‍රී කාලයේ පවා හොඳට දෙයක් දිහා බලන්න පුළුවන් ගතියක් හිතේ ආලෝක සංඥාව වඩා වර්ධනය කරගෙන හදාගන්න මේ අභිඥා තත්වයක් ඇති කරගන්න පුළුවන් කියලා මේ සූත්‍ර දේශනාදී විස්තර කරන්නේ. ඒ නිසා අද අපි මේ කොටස් දෙකෙන් නතර කරන්න බලාපොරොත්තු වෙනවා. අද අපි විශේෂයෙන්ම එතකොට සාකච්ඡා කළේ ඒ සමාධියේ තියෙන පැති හතරකින් නැත්නම් දියුණු කළ හැකි කුසලතා හතරකින් දෙකක් ගැන පමණයි. අපිට ඉදිරියට සාකච්ඡා කරන්න තියෙනවා විපස්සනා මූලික කරගත්ත භාගතුන් වහන්සේටම සුවිශේෂී වෙච්ච භාගතුන් වහන්සේගේ ධර්මයට සුවිශේෂී වෙච්ච ඒ තවත් සමාධියේ එන පැති කීපයක් ගැන. ඒ නිසා ඒ ගැන සාකච්ඡා කරන්න ඉදිරි සතියේදී බලාපොරොත්තුව තබා ගනිමින් අද ධර්මදේශනාව මෙතනින් සමාප්ත කරනවා. අද මේ ධර්මදේශනාව තුළින් මේ පින්වතුන් කරගෙන යන භාවනාවට යම්සි කලෙලියක් මඟ පෙන්වීමක් ලැබේවා, දිරිගැන්වීමක් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.